ගරු ලාල්කාන්ත ඇමතුමා, ඔබතුමාට විනාඩි 20ක කාලයක් ලැබෙනවා.
මූලාසනයේ සිටින ගරු මන්ත්‍රීතුමියන්, ලංකාවේ දේශපාලනයේ උසපැනීමේ ක්‍රීඩාවට පොඩ්ඩක් සමාන කළොත් පොඩි අදහසක් කියන්න, අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව උසපැනීමේදී මිනුම ගන්න බාර් එකේ උස ඉහළට අරගෙන තියෙන ගොඩක්. ඒ කියන්නේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය අපි ඉහළට ගෙනල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක් ඉහළට ගෙනල්ලා තියෙනවා. ඒක ජනතාව ඉල්ලන දෙයක්. හැබැයි අපිට පේනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න විපක්ෂයත්, පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න විපක්ෂයත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගෙනල්ලා තියෙන උසට, ඒ බාර් එක ගෙනල්ලා තියෙන තැනට ඒ උස පහු කරලා පැනගන්න බැරිව ඒ බාර් එකේ වදිමින්, ඒ බාර් එකටත් වඩා යටින් පණිමින්, යටින් රිංගමින් තමයි මේ අයවැය සම්බන්ධ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. අර සමාජයේ ඉල්ලන රටේ දේශපාලනය ඒ උසපැනීමේ බාර් එක වගේ ඒ උස්සලා තියෙන ප්‍රමාණයට සරිලන විදියට අපිට පේන්නේ නැහැ උසපැනීමක් කරනවා කියලා. ඊට යටින් ඉඳන් තමයි මේ දේශපාලන සාකච්ඡාව අරගෙන යන්නේ. ඒක කියන්න ඕනේ ඉස්සෙල්ලම. ඒ නිසා විපක්ෂයට යෝජනාවක් කරන්න කැමති, ඒ දේශපාලනය රටේ උස්සලා තියෙන තැනට සරිලන විදියට මේ සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න කියලා, එළියේදීත් ඇතුළේදීත්. ඒක මතක් කරමින් ඉස්සෙල්ලම මේ ගොඩක් කතා වෙච්ච හින්දා අලලූණු කතාවට අපි දෙන විසඳුම ගැන පොඩ්ඩක් මං කියන්න. ඉස්සෙල්ලම ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා මේ අරගලයක් කරගෙන යන එකට. පාරට බැහැලා යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්. ඒක වටිනා දෙයක්. මොකද එතකොට මේ ප්‍රශ්නය ගැන, මේ ගැටලුව ගැන අපිට ගැඹුරින් සාකච්ඡාවක් ගෙනල්ලා උත්තරෙත් හොයලා දෙන්න පුළුවන්. ඒක හොඳයි. හැමෝගෙම අවධානයට හොඳයි, විපක්ෂයටත්, පාරිභෝගිකයාටත්, සියලු දෙනාට, ගොවි ජනතාවටත්. ඊළඟට අනිත් පැත්තේ මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවුණු අලලූණු ගොවියෝ ඉන්නවා. ඒගොල්ලෝ සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි. ඒ අය ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි, ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒගොල්ලෝ මේ උද්ඝෝෂණවලට සම්බන්ධ නොවුණත් මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙනවා කියලා. ඒගොල්ලන්ට ඒ තියෙන විශ්වාසයටත් ස්තුතියි. ඒ වගේම උද්ඝෝෂණයට සම්බන්ධ වෙලා මේක සමාජ අවධානයක් ගන්නත් සහ මේකට උත්තර හොයන්නත් ආණ්ඩුව කටයුතු කරන්නේ කොහොමද කියන එක දැනගන්නත් ඒ මැදිහත් වීමත් හොඳයි. ස්තුතියි. මේකෙන් කියවෙන එකක් තියෙනවා. අපේ රටේ බීලුණු නිෂ්පාදනය කඩාවැටිලා තිබුණා, අල නිෂ්පාදනය කඩාවැටිලා තිබුණා. දැන් යම් නිෂ්පාදනයක් තියෙනවා කියලා කියනකොට, එහෙම සාකච්ඡාවක් එනකොට අපි කෘෂිකර්මාන්තය පැත්තෙන් යම් පියවරක් ඉස්සරහට තියලා තියෙනවා කියන අදහසක් ඒකෙන් ගන්න පුළුවන්. විලුණුවක් ඇවිල්ලා තියෙනවා රට. එහෙනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සාර්ථකයි, කෘෂිකර්ම ඇමතිත් සාර්ථකයි. එහෙම ගත්තම කෘෂිකර්ම නිෂ්පාදනයක් ගෙනල්ලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා, ගොවි ජනතාවත් මැදිහත් වෙලා, ඇමතිවරයාත් මැදිහත් වෙලා ගොවි ජනතාවට විකුණා ගැනීමේ ප්‍රශ්නයක් එන තරමට බීලූණු පිළිබඳ නිෂ්පාදන කතාවක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඒක එක පැත්තක්. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම එහෙනම් දැන් මිල පිළිබඳ ප්‍රශ්නේ, අපේ පාරිභෝගික කටයුතු ඇමතිතුමා ඉන්නවා, වෙළඳ ඇමතිතුමා ඉන්නවා, අපේ වසන්ත සමරසිංහ ඇමතිතුමා. එහෙනම් මේ මිලදිය ගැනීමේ වෙළඳ අමාත්‍යාංශයේ පැත්තෙන් ඒ පැත්තෙන්ද ප්‍රශ්නේ තියෙන්නේ කියලා දැන් අහුවොත් තව පැත්තකින්. පාරිභෝගික කටයුතු ඇමතිතුමත් සමත් වෙලා ඉන්නේ. මොකද බීලූණු මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයට ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ පාරිභෝගිකයට බීලුණු මිල සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ, අලමිල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කෘෂිකර්ම අමාත්‍යාංශයයි ගොවියෝ සම්බන්ධ වෙලා වවලක් තියෙනවා. ඒකත් හරි. පාරිභෝගික කටයුතු සහ වෙළඳ කටයුතු ඇමතිතුමා පාරිභෝගිකයන්ගේ පැත්තත් බේරලා තියෙනවා. ඒකත් හරි. හැබැයි ගොවි ජනතාවට ප්‍රශ්නයක් ඉතුරු වෙලක් තියෙනවා. එතන කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ලට උත්තරේ මම ගොවි ජනතාවටත් මේ සභාවටත් කියන්නම්. එකක් මේ වෙනකොට සතොස බීලුණු මිලදී ගන්නවා රුපියල් 145ට. අද වෙනකොට වෙළඳ පොලේ 160.65, දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ 65.70. මේ වෙනකොට අපි බීලුණු මිලදී ගන්න පටන් ගත්තේ 130. 130. කියන්නේ රජයේ මැදිහත් වීමක් තියෙනවා. ආක බලාගෙන ඉඳලා නෑ. බීලුණු වලට බද්ධ තිබ්බ රුපියල් 10යි පිට රටින් ගේන ඒවට. ඒකට තව රුපියල් 40ක් එකතු කරලා රුපියල් 50ක බද්දකුත් ගැහුවා. ඒත් ගොවි ජනතාව වෙනුවෙන්. මිලදී ගැනීමේ වැඩ පිළිලකුත් ගෙනාවා. ඒත් ගොවි ජනතාව වෙනුවෙන්. නමුත් ඇත්ත ප්‍රශ්නේ සම්පූර්ණයෙන් විසඳිලා නැහැ. අපි මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳීමට අදාළ කරන වැඩ පිළිලකත් ඉන්නවා. දැනට ප්‍රශ්නේ වෙළඳ පොලේ අර මම කලින් කියපු මිල ගණන් අනුව, සතොස ගන්න මිල ගණන් අනුව යම් උත්තරයක් සැකසෙමින් තියෙනවා. 170ක් කියන්නේ ප්‍රමාණවත් මිලක්. හැබැයි ඒක ඒ ප්‍රමාණයටම ගොවි මහතුන්ව සමානට ලැබෙන්නේ නැහැ. මොකද ගොවියාගෙන් මිල දී ගන්නේ සමහරලාට අතරමැදි වෙළෙන්ද සම්බන්ධ වෙලා ඒ වගේ ප්‍රශ්න තියෙන අපි විසඳනවා. අපි ගොවි ජනතාවටත් විශේෂයෙන් බීලුණු වගා කරන, අල වගා කරන ගොවි ජනතාවටත්, අපේ විපක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීවරුන්ටත්, රටේ ජනතාවටත් කියන්න ඕන, අපි වී වලට ස්ථිර මිලක් තිබ්බා 120ක් කියලා නාඩු වලට. ගොවි ජනතාව බලාපොරොත්තුෙන් වගා කරා. දැන් අපි මේ කොළඹ වගේ දිස්ත්‍රික්කයක් ගත්තත් අහුමුළු වල තියෙන හැම තැනම කුඹුරු වල වගා කරලා දින්. ඒ කියන්නේ හොඳ මිලක් ගෙනාවා. මිලක් අපි කිව්වා. නමුත් අපි බීලු වලට මිලක් කියලා නැහනේ. අපි බීලු වලට මිලක් කියනවා ඊළඟ කන්නේ ඉඳන් ඒ මිලට ගන්නවා. අපි ගණනය කරලා තියෙනවා අපි බීලු වලට ස්ථිරවම රුපියල් 150ක මිලක් ඊළඟ වතාවේ ලබා දෙනවා ගොවි ජනතාවට. හැබැයි කියන්න ඕන පාරිභෝගික ජනයාටත් වගකීමක් තියෙනවා ගොවිය රකින්න මැදිහත් වෙන්න. ඒ නිසා පාරිභෝගික ජනතාව සහ විපක්ෂ මන්ත්‍රීවරුත් ලෑස්ති වෙන්න ඕන. බීලුණු කිලෝ එකක් වෙළඳ පොලෙන් රුපියල් 200කටවත් මිලදී ගන්න දැනට තියෙන්නේ 180ට. අඩුම 200ටවත් බීලුණු කිලෝ එකක් මිලදී ගන්න සූදානම් වෙන්නත් ඕන. නිකන් කයිවාරු ගැවුවට විතරක් බෑනේ. එහෙනම් ඒකටත් ලෑස්ති වෙන්න ඕන. මොකද අපි 150ට ගන්නවා නම් බීලුණු කිලෝ එකක් 200ටවත් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා වෙළඳ පොලේ බීලුණු මිල බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි කියන හැමෝටම මේ කැපවීම කරමු. අල සම්බන්ධයෙන් ප්‍රශ්න ගත්තත් ඒත් කතාවක් තියෙනවා. මොකද්ද අල සම්බන්ධේ? අපි අල කිලෝ එකක් ගන්නම් 220ට. 220ට ඒ ආසන්න ගානකට ගන්නවා. එතකොට අල කිලෝ එකක් වෙළඳ පොලෙන් ගන්න සූදානම් වෙන්න වෙනවා රුපියල් 220යි 50යි අතර මිලදී ගන්න සූදානම් වෙන්න වෙනවා. එහෙම වෙනකොට අපිට පුළුවන් ස්ථිරවම මේ ප්‍රශ්නේ විසඳන්න. කීයද? අල කන්න ලෑස්ති වෙන්න වෙනවා පාරිභෝගිකයට 300කට. වගා කරන අයගෙන් අපි 220ක් 240ක් අතර මිලකට ඊළඟ වාරය වෙනකොට අපි ගන්නවා. දැනටත් මිලදී ගැනීම තියෙනවා. ප්‍රශ්නේ විසඳීගෙන යන්නේ. ඒ නිසා ඔය අල ලුණු කොහොමද කන්න ප්‍රශ්න වට කියන්නේ. කන්න ප්‍රශ්න, කන්නයට අනු වෙන ප්‍රශ්න, වැස්සත් ප්‍රශ්න එනවා, පෑවුවත් ප්‍රශ්න එනවා, ජාත්‍යන්තර තත්ත්වයන් එක්කත් ප්‍රශ්න එනවා. එහෙම තමයි මේ කෘෂිකර්මාන්තයට අදාළ බැඳිච්ච ප්‍රශ්න ගාමන්ට් එකේ ප්‍රශ්න වගේ නෙමෙයි. ඊට වඩා වෙනස්. ඔය එක. ඒ දැනට මේ තියෙන තත්ත්වයට කියන කතාව. හැබැයි ඒ විසඳුම් එනකොට කේන්ද්‍රික ගන්නත් එපා කවුරුත්. ඒක තමයි ඇත්තටම කියන්න තියෙන පාරිභෝග කැමතිතුමා කියනවා කේන්ද්‍රික ගන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඊළඟට ඇත්තටම ජනතාවට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අලලුණු ප්‍රශ්නේ හරි ඇත්ත. ප්‍රවාහන ප්‍රශ්නය ඒකත් ඇත්ත. සෞඛ්‍ය ප්‍රශ්න ඇත්ත. මාර්ග ප්‍රශ්න. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න 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 ඇත්ත. කඩා වැටිච්ච රටක් අලුතෙන් ගොඩනගනකොට යම් ගොඩනැගීමකුත් තියෙනවා යම් සංවර්ධනයකුත් තියෙනවා ප්‍රශ්නත් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නවල සෑහෙන කෑල්ලක් විසඳනවා අපි රාජ්‍ය සේවයේ ප්‍රශ්න ශක්තිමත්ව විසඳුවොත්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න විසඳන්න ඕන කොවියගේ ප්‍රශ්න විසඳන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කියනවා නිලධාරීන් මදි වාහන මදි යන්න විදියක් නැහැ මේ දේවල් අඩුපාඩුකම් තියෙනවා කියලා කියනකොට අපිට ඕන වෙනවා තෘප්තිමත් රාජ්‍ය සේවයක්. තෘප්තිමත් රාජ්‍ය සේවයක් නැතුව මේ ගොවියගේ ගැටළු වලට විසඳුම් හොයන්න බෑ අනිත් අයගේ ගැටළු වලට විසඳුම් හොයන්න බෑ. ඒක අපිට පිළිගන්න වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට රාජ්‍ය සේවය ගොඩනගන්න ඕන. කුපනිස මහත්තයාගේ ප්‍රශ්න විසඳන්න ඕන. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න විසඳන්න ඕන. අපේ රාජ්‍ය සේවය තෘප්තිමත් නැහැ. සේවකයෝ තෘප්තිමත් නැහැ. ඒ තමයි පහුගිය කාලේ කඩාවැටිච්ච කඩාවැටිල්ල. ඒ නිසා ඒක ශක්තිමත් කරන්නේ නැතුව ගොවියගේ වගේම අනිත් ශේෂවලත් ප්‍රශ්න නිසියාකාරව විසඳන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අයවැයෙන් මේ ඔක්කොම සලකලා තමයි රාජ්‍ය සේවයේ වැටුප්වලට විසඳුමක් ගෙනල්ලා තියෙන්නේ. දියපාර අයවැයෙන්ුත් ගෙනාවා රාජ්‍ය සේවකයෝ දැන් සතුටුයි. ටිකක් තෘප්තිමත් කලින්ට වඩා මේ පාරත් අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වැටුප් වැඩි කිරීමට වෙන් කරලා තිබෙනවා. අලුතෙන් වෙන් කරලා තියෙනවා. ඒ ඇවිල්ලා තෘප්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීම සඳහා ඒක ගොවියට අවශ්‍යයි. ගොවි ජනතාවත් තේරුම් ගන්න ඕන දඬ රාජ්‍ය සේවයේ තියෙන தত্ত্বය ඒ අය තෘප්තිමත් නැහැ. ඒක එකක්. ඒ තෘප්තිමත් කිරීම සඳහා මේ අයවැයේ සැලකිය යුතු මැදිහත්වීමක් තිබෙන බව කවුරුත් දන්නවා. මේ වෙනකොට මම මතක් කරන්න ඕන ඇමති කෙනෙක් නිසා නෙමෙයි වෘත්තීය සමිති නායකයෙකුත් නිසා. ඊළඟ රාජ්‍ය සේවයේ තිබුණු ප්‍රධානම ගැටලුව ප්‍රධානම ප්‍රශ්නය තමයි පුරප්පාඩු. අපි වැඩ කරන්න යනකොට නිලධාරීන් කියනවා මේ අය නැ මේ අය නැ මේ අය නැ පුරප්පාඩු. විශාල පුරප්පාඩු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ තියෙනවා. ඒ ඇවිල්ලා පසුගිය පාලන සමයන්හි නිසි පරිදි රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරේ නැහැ. අත්තරලා දැම්මා. රාජ්‍ය සේවය ඇකුළුවා. විශ්වාමිටු කැපුවා. දෙන පත්වීමේ දුන්නා විශ්වාමිටුවක් දැන් හිමි වෙන්නේ නැහැ කියලා. ලෑස්ති වෙන්න දායක විශ්වාමිටුවකට කියලා. එහෙම දුර්වල කරා. ඒ දුර්වල කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද සෑම ශේෂයකම අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉගයි. ඒ නිසා තමයි මේ අයවැයෙන් යෝජනා කරන්නේ මේක සම්මත වෙන අයවැයක්. ඒ නිසා තමයි සම්මත කරන්නේ 75,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියලා. එතකොට මේක ගොවියගේ ප්‍රශ්නට අදාළයි, ප්‍රවාහන ප්‍රශ්නට අදාළයි, සෞඛ්‍ය ප්‍රශ්නට අදාළයි, අනෙකුත් සමස්ත රටේ ඇතිවලා තියෙන ප්‍රශ්න ගැටළු විසඳීමේදී අත්‍යවශ්‍යම කාරණයක් තමයි රාජ්‍ය සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කරන එක. ඒ කියන්නේ මේ අපි අඩිතාලම දානවා හරි විදියට. ජනාධිපතිතුමා අයවැය යෝජනා කරපු හැම වචනයක් පාසාම ප්‍රතිපත්තිමය වශයෙන් රටේ ප්‍රශ්න ගොඩනගන්නත් ප්‍රායෝගික වශයෙන් රටේ ප්‍රශ්න විසඳන්නත් අත්‍යවශ්‍ය වෙන විදියට තමයි මේ අයවැය ඉදිරිපත් කරේ. එනිසා තමයි අපි රාජ්‍ය සේවයේ 75,000 බදවා ගන්න. මේ වෙනකොටත් දැන් අපේ අමාත්‍යංශයට අදාළ එක ආයතනයකට මිනින්දේරු දෙපාර්තමේන්තුවට අපි බඳවා ගත්තා. පහුගිය දවස්වල මම්මයි පත්වීම් දුන්නේ මිනින්දෝරුවන් 107ක් බඳවා ගත්තා. හැමතැනම තියෙනවා ඉඩම් ප්‍රශ්නේ, ගොවින්ගේ ප්‍රශ්නේ, ඔප්පු ලබා දීමේ ප්‍රශ්නේ. කිව්වම කියන්නේ මිනින්දෝරුව නෑ. එහෙනම් මිනින්දෝරුව අවශ්‍යයි. එහෙනම් අපි මිනින්දෝරුව 107ක් පත්වීම් දුන්නා. සිටියම් තාක්ෂණ නිලධාරීන් 47ක් බඳවා ගත්තා. ඒ කියන්නේ මේක දැන් අපි සම්පූර්ණ කරගෙන යනවා. මේ 75,000 බඳවා ගන්නකොට ඔය සමාජයේ සෑම ශේෂයකටම මීට වඩා කාර්යක්ෂමව මැදිහත් වෙන රාජ්‍ය සේවයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් එනවා. ඒවත් මදි. ඒත් මදි. ඒක අපි තවත් වැඩි කරගන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද මේ ආයතනට යනකොට තියෙන්නේ? දැන් කෘෂිකර්ම අපේ අමාත්‍යාංශේ කෘෂිකර්ම පස්වම්පත් ඉඩම් වාරි මාර්ග මහවැලි දැන් කුරුඳුත් ඇවිල්ලා තිනෝ. ඔවත් ඇවිල්ලා තිනෝ වැඩි වෙලා තිනෝ මේ වෙනකොට ආයතන ප්‍රමාණය. යන හැමතැනම මොකද්ද තිබ්බ ඊළඟ ප්‍රශ්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අමු ගොවිපලේ කම්කරුවෝ ඉන්නවා වැඩ කරන සේවකයෝ ඉන්නවා ස්ථිර නැහැ. අපි ගියාම අඬනවා මූණු මැලවිලා හම්බෙන්න ගියාම ස්ථිර කරන්නේ නැහැ. අවුරුදු 15යි 12යි 10යි අවුරුදු 8යි ඒ මිනිසුන්ගේ ජීවිතයේ කිසි තෘප්තියක් නැහැ. අපි කොහොමද හොඳ පළදාවක් ගන්න හොඳ සේවයක් ගන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? එතකොට බීජ ගොවිපළවල වැඩ කරන්නේ කොහොමද? එන්නේ නැහැ අලුතෙන්. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕන. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න තමයි 980ක් මේ සියලු ආයතනවල රටේ ගණන් හදලා බලලා 980කට දෙනවා ස්ථීරපත් වීම. මෙච්චරකල් අවුරුදු ගණන් අවුරුදු 10 15 12 දිගට ස්ථීරත්වයක් නැතුව බලාපොරොත්තුවක් නැතුව වැඩ කරපු ජනතාවකට බලාපොරොත්තුවක් දීලා තිනවා. ඒව අවශ්‍යයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. 9800ක් දෙනා බඳව ගන්නවා. ඊළඟට කියන්න ඕන රටේ පොදුවේ බඳව ගන්නවා. ඇත්තරම දැන් මගේ අමාත්‍යාංශයට අදාළ ඒ සේවක මහත්ම මහත්මීන් මාව හම්බුණා මේ ගෙවිච්ච අවුරුද්දට දහවතාවක් විතර. එන හැම දවසෙම මූණ කළු වෙලා තියෙන. මූණ මැලවිලා තියෙන. ජීවිතේ කිසි ස්ථාවරත්වයක් නැහැ. දැන් ඊයේ මේ ආයෙන් පස්සේ ඊය ආවා අමාත්‍යාංශයට. මගේ පෞද්ගලික ලේකම් කිව්වා මෙහෙම කට්ටියක් ඇවිල්ලා නෝ. මං කිව්වා මොකටද? නෑ ඔබතුමාට ස්තුති කරලා යන්න. මං කිව්වා අපිට ස්තුති කරන්න දෙයක් නැහැ. දැන් වැඩේ හරිනේ ඒගොල්ලන්ට රස්තය දුනොවි යන්න කියන්නේ. එහෙමද? අත්දැකීම් තීරණේ? හරි. හොඳට තීරණා මූණෙන් පේනවා. දැනුත් hina වෙලා ඉන්නේ. හරි. එතකොට කාලය අඩු නිසා වැඩි කතා බෑ. එතකොට ඊළඟට ඒගොල්ලෝ ආවා. ඔයගොල්ලෝ කිව්වට පිළිගන්න අර වෙනදා එනකොට තිබ්බ මැලවිලා තිබුණු මූණු hinaවෙන් පිරිලා ඒ අයගේ ජීවිතේ ස්තුති ගන්න එලා වඳින්න හදනවා. මං කව වඳින්න එපා. ආයිබෝන් කියන්නේ. ඒ ඇති හොඳටම. හරි. ඊළඟට බෑ මෙහෙම කතාවක් කිව්වා. මොකක්ද දන්නවද? ඒගොල්ලෝ දැන් ඉස්සරහාම කියනවා ඇමතිතුමා වෘක්ෂ ඇමතිත් නායකෙක්. ඒ නිසා අපිට දැන් වැඩ වර්ජන කරන්නත් බෑ. උද්ඝෝෂණ කරන්න බෑ. මම කරන්න කමන්නේ කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. නෑ අපි මේක කතා කරලම් බේර ගන්න දන්නේ. ඔබතුමා කැබිනට් පේපර් එකක් දාන්න. එතකොට දැන් මාසයකට කලින් මම කැබිනට් පේපර් එකක් දැම්ම මේ ඉස්තිර කරන්න ඕනේ.
ඒරු ඇමතිතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
අපි පොඩ්ඩක් බලමුද උත්සාහ කරලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් පොඩ්ඩක් වෙලාව. හරි. අපි ඔබතුමීට ගරු කරලානේ ඉතින් කතා කරන්නේ මූලාසනයේට. එකපාරම මම කතා කරගෙන යන්නම් විනාඩියක් කියලා එහෙම කියන්නේ නැහැ. මූලාසනයේට ගරු කරලා තමයි යන්නේ. ඈ හරි. එතකොට ඒ අය ලොකු මොකද්ද කැබිනට් පේපර් එකක් දැම්මා. ඉතින් කැබිනට් එකේ සම්මත වුණා. මම දැම්මේ මගේ අමාත්‍යාංශය පදනම් කරගෙන දැම්මේ ඇත්තටම. හරි. නමුත් කැබිනට් එකේ පොදුවේ සම්මත කරා. දැන් වෙනකොට මේ ආයවැය යෝජනාවට ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ ජනවාරි වලින් පස්සේ ස්ථිරයි. ඒ කියන්නේ අපි ප්‍රශ්න විසඳගෙන යනවා. කොටින්ම කියනවා නම් රාජ්‍ය සේවය සම්පූර්ණ කරන්නේ නැතුව ජනතාවට හොඳ සේවයක් දෙන්න බෑ. ඒ නිසා අපි ස්ථිර කිරීම කටයුතු කරලා දෙනවා. දැන් ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට තවත් රාජ්‍ය සේවයේ දෙන ප්‍රශ්න ගන්නවක්. නිල නිවාස කඩාවැටිලා දුර්වල වෙලා පාසුකම් නැහැ. ඒක පුස්ගඳයි. රාජ්‍ය සේවයට වෙලා තියෙන තත්ත්වේ රාජ්‍ය සේවයට ගෞරවයක් තෘප්තියක් ඇතුව ජීවත් වෙන්න ක්‍රමයක් හැදුවොත් තමයි ඒ මහත්ම මහත්මීන් ගොවිජනයා ළඟට සතුටින් යන්නේ. ඒගොල්ලන්ට යන්න වාහන නැහැ ආයතනවල. ඒ නිසා තමයි මේ ආයවැයෙන් වාහන ගේන්නේ. ගන්න දෙයක් නැහැ. මට අමාත්‍යංශ වාහන දෙකක් තියෙනවා. ඒගොල්ලන්ට දෙනවා. ඔබතුමාලාට දෙන එකම දෙනවා. ඔබ 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 ඔබතුමාලාට කැබ් එකක් දෙනවනේ. ඔබතුමාලා ඉල්ලුවා මොකද්ද? පොමිට් එකක්. හැබැයි මේ රටේ ජනතාව තාම දේශපාලඥයන්ට පොමිට් දෙනවට කැමති නැහැ. අපි රට මීට වඩා එහා තැනකට ගියාට පස්සේ, ගොඩනැගුවට පස්සේ අපි සලකලා බලමු පොමිට් එකකුත් දෙන්න පුළුවන්ද කියලා. දැනට කැබ් එක පාවිච්චි කරන්න යනකොට දීලා දැනට. පස්සේ බලමු මේ රට තියෙන තත්ත්වය අනුවනේ මේ තීරණ ගන්නෙ. එහෙම නැතුව මේ 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 හැමදාටම අදාළ කරන සංකල්ප නෙමෙයිනේ. දැනට තියෙන තත්ත්වයට සාපේක්ෂව ඔබතුමාලාට ඕන ඉස්සර වගේම කොමිට් අරන් තම තමන්ට ඕන සයිස් එකේ වාහන ගන්න. රටේ ජනතාව තාම එතෙන්ට කැමැත්ත දෙන්න කැමති නැහැ. අපි ජනතාවගේ නියෝජිතයෝ විදිහට ඒගොල්ලන්ගේ මතය සැලකිල්ලට අරගෙන තමයි යෝජනා හදලා තියෙන්නේ. අපි මහජනයාගේ නියෝජිතයෝ මිසක් ඊට උඩින් ඉන්න කවුරු හරි නෙමෙයි. ඉස්සර කට්ටිය මහජනයාගේ නියෝජිතයෝ නෙමෙයිනේ. මහජනයාගේ පාලකයෝ. දැන් මහජනයාගේ පාලකයෝ නැහැ. දැන් ඉන්නේ මහජනයාගේ නියෝජිතයෝ. ඒ නිසා මහජනයාගේ හඬ සහ ඒ අයගේ ඕනකම එකඟතාවය මත තමයි කැබ් එකක් හරි දෙන්න තීරණය කරගත්තේ. ඒක අපි විපක්ෂය ගැන පොඩ්ඩක් හිතනවා. මොකද අපි හිතුවේ නැත්තම් දැන් විපක්ෂය ගොඩනගන්නත් බෑ. ඇත්ත කතාව. අර මංගල බාරයක් ගැන දේශපාලනේ බාරයක් කියලා උසපන්න ක්‍රීඩාවට සම්බන්ධ කරලා අපිට පේන්නේ විපක්ෂයෙන් ඒ බාර එක පන්නන්න පුළුවන් කියලා. අපේ ජනාධිපතිතුමා දිගටම කියලා තිනවා අපිට වඩා හොඳ විපක්ෂයක් වෙන්න. එතකොට අපිව පහු කරන්න පුළුවන්. නැතුව බෑ. ඊළඟට විපක්ෂයේ තමන් බේරෙන්න කියන සටන් පාටවල ජනතාව ගේන්න බෑ. අපි බලයට ආවේ නිකන් නෙමෙයි. ජනතාව නියෝජනය කරලා ජනතාවත් එක්ක අරගල කරලා ජනතාවගේ සටන් පාට ගෙනල්ලා ජනතාවගේ ප්‍රශ්න තමයි අපේ අපි දේශපාලනයට ගෙනාවේ. එහෙම ගෙනල්ලා තමයි මේ ආණ්ඩුවක් හැදුවේ නිකන් නෙමෙයි. දැන් විපක්ෂයට දෙන ජනතාවගේ සටන් පාටයක් කියන්නකො. පුළුවන් නම් ජනතාව නියෝජනය කරලා කරන අරගලයක් කියන්නකො. එහෙමනේ විපක්ෂ දෙන්න ඕන. ඉතින් විපක්ෂය පවත්වාගෙන යන්න ඕන හින්දා තමයි අර මිලියන 10ක් දෙන්න තීරණය කරේ. විපක්ෂයකුත් තියෙන්න ඕන. නැත්නම් මේ සිස්ටම් එක ගෙනියන්න බෑ. ආණ්ඩු පක්ෂයක් විතරක් තිබිලා විපක්ෂයකුත් අවශ්‍යයි. ඒ නිසා තමයි මිලියන 10ක් දෙන්න අපි තීරණය කරේ මහජන නියෝජිතයෝ නිසාම කියලා හිතලම නෙමෙයි. ඔගොල්ලන්ට ඡන්දේ දීපු ඡන්දේ දුන්න ආණ්ඩුවක් හදන්න බැරි වුණා. ඉතින් බැරි වුණාට පස්සේ ඔහොම තමයි විපක්ෂයෙන් ඉන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. මේක අපි තීරණය කරලා දෙන දෙයක් තමයි. ආණ්ඩුව තීරණය කරලා දෙන දෙයක් තමයි. ඔය විමධ්‍යගත අරමුදලෙන් රුපියල් කෝටියක් ලබා දෙන්නේ. ඒ කෝටියම මුදල් තමුන්නාන්සලාටම පාවිච්චි කරන්න වෙන කාගේවත් යෝජනා ගන්නෙ නැතුව ඒ කෝටියට. ඒක ගැන සතුටු වෙන්න. නැත්නම් විපක්ෂයට මොකුත් කරන්න දෙයක් නැහැ නේ. ජනතාවගේ සටන් පාඩයකුත් නැහැ. එහෙම දාලත් නැහැ. කරන්න දෙයක්කුත් නැහැ. යන්තම් පණ ගැට ගහගන්න තමයි ඕක දෙන්නේ. විපක්ෂ යන්තම් නඩත්තු කරලා ඉස්සරහට ගෙනියන්න ඕන නිසා. මොකද දැන් ආණ්ඩුවට තමයි විපක්ෂය ගොඩනගන්න වෙලා තියෙන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව බලමු. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. හරි. නිල නිවාස වාහන දීමනා රාජ්‍ය සේවය ගැන තියෙන ප්‍රශ්න අනිවාර්යෙන් ඒ ඔක්කොම විසඳනවා. මොකද රාජ්‍ය සේවයේ තෘප්තිමත්ව කාර්යක්ෂමව ඵලදායකත්වයක් ඇතුව ඉදිරියට ගෙනියන්න බෑ මේ රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය කරන්න නැතුව. ඒ වෙනුවෙන් ආණ්ඩුව මූලික අඩිතාලම දාලා තියෙනවා. ඊළඟට මෙහෙම කරා කියලා දැන් ප්‍රශ්නේ විසඳුණාද? ඒත් නැහැ. විශ්වාමතු ප්‍රශ්න තියෙනවත් ඊළඟට වැටුප් දීමනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. වැටුප් පිළිබඳ වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ අය දැන් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව යෝජනා කරනවා වැටුප් කොමිෂන් එකක්. ඉතුරු ප්‍රශ්න ටිකත් විසඳගන්න. වැටුප් කොමිෂන් එකක් දැම්මම ඔය තියෙන මොනවාද? සේවා ව්‍යවස්ථා පිළිබඳ ප්‍රශ්න රාජ්‍ය සේවයේ තියෙන. ඊළඟට ගත්තම වැටුප් පිළිබඳ තවත් දුරටත් තියෙන ගැටලු. ඒ වගේ දේවල්. ඒ සියල්ල සම විශ්‍රාමිකයන්ගේ තව ඉතුරු වෙලා තියෙනව නම් මොනවා මොනවා හරි ඒක විසඳගන්නත් වැටුප් කොමිෂන්වත් දීලා තියෙනවා. එතකොට අයවැයකින් මීට වඩා දෙයක් දෙන්න බෑ දැන් තියෙන තත්ත්වයට සාපේක්ෂව. ඒ නිසා දැනටමත් රාජ්‍ය සේවයේ විශාල වශයෙන් ඒගොල්ලෝ තෘප්තිමත් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒවලු විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳනවා අයවැයෙන් අයවැයට කියලා. ඒ නිසා ඒ පැත්ත ශක්තිමත් කිරීමෙන් තමයි ගොවි ජනතාවගෙත් ප්‍රශ්න විසඳන්න වෙන්නේ. එහෙම නැත්නම් විසඳන්න බෑ. ඒ නිසා තමයි දැන් අලි ප්‍රශ්නය, අලි මිනිස් ගැටුම, සිවිල් ආරක්ෂක බලකායේ විශාල ප්‍රමාණයක් වනජීවයකට බඳවගන්නේ. 5000ක් බඳව ගන්නෝ. ඒ නිසා මේ අයවැය සකස් කරලම තියෙන්නේ මේ ප්‍රශ්න වලට උත්තර. වෙන මොකටවත් නැහැ. හැබැයි ජනතාවට මදි. අපි දන්නවා හැබැයි එකක් තියෙනවා, පාලකයෝයි ජනතාවයි ඉන්නේ එකම බෝට්ටුවේ. පාලකයන්ට ගත්තා කියලා දෙයක් නැහැ, එකම බෝට්ටුවේ. ඉස්සරහම නෙමෙයිනේ තිබ්බේ, පාලකයෝ ඉන්නවා නැවේ, ජනතාව ඉන්න ඔරුවේ, එහෙම තමයි තිබ්බේ. ඒ නිසා අපේ අපේ අපිට ප්‍රතිපත්තියක් තියෙනවා, ජනතාව භුක්ති විඳින්නේ නැති කිසිවක් දේශපාලඥයෝ භුක්ති විඳින්න ඕනේ නැහැ, පාලකයෝ භුක්ති විඳින්න ඕනේ නැහැ.
කාලය අවසන් කරු එමෙතුමා.
අවසන් කරනවා ගරු මූලස්ථාන ආරූඪ මන්ත්‍රීතුමනි. ඊළඟට රාජ්‍ය සේවකයන්ට දේපළ ණය 150,000 අඩු පොලියට ලබා දෙන වැඩ පිළිලක් ගෙනල්ලා තියෙනවා. ඉතින් වෙලාව ඉවරෙච්ච නිසා මම නතර කරන්නම්. ඒ නිසා මේ රටේ අයවැය සම්බන්ධ කාරණේදී අයවැය ගෙනල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දැනට රට තියෙන තැන බලලා ඒකට හරි විග්‍රහයක් කරගෙන එතනින් ඉදිරියට යන්න ප්‍රායෝගික විසඳුම් යෝජනා ඉදිරිපත් කරමි. ඒ නිසා මේ අයව ගැන අර දේශපාලනේ උසස් තැනකට ඇවිල්ලා සාකච්ඡා කරන්න කියලා එළියේ ඉන්න විපක්ෂේනුයි ඇතුළේ ඉන්න විපක්ෂේනුයි ඉල්ලා කරමින් ඉල්ලා සිටමින් මගේ වචන කීපය අවසන් කරනවා. බොහොම ස්තුතියි.